ධර්මානුශාසනාව. දේශකයන්න් වහන්සේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රණන් වහන්සේ. මජ්ක්‍ධිමනිකායේ වත්තූපම සූත්‍රය ඇසුරෙන් චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳ විග්‍රහ කරන ධර්මදේශනා මාලාවේ 16 වන ධර්මානුශාසනාව. සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා.
සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පමදෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා පමදං චිත්තස්ස උපක්ඛිලේසං පජහති ති.
සාදු සාදු සාදු.
සද්ධාවන්ත පින්නතුනි, හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණේ කරන්නට සූදානම් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේහි වත්තූපම සූත්‍රය ඇසුරින් චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳව පැහැදිලි කරන දේශනා මාලාවෙහි අද 16 වෙනි ධර්ම දේශනාව. චිත්තෝපක්ලේශ ධර්ම හැටියට කාරණා 16ක් බුදුරජාණන් වහන්සේ වත්තූපම සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. එහි 16 වෙනි චිත්තෝපක්ලේශ ධර්මයේ හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රමාදී බව පිළිබඳව. පමාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා පමාදං චිත්තස්ස උපක්ඛිලේසං පජහති. ප්‍රමාදී බව චිත්තෝපක්ලේශ ධර්මයක් කියන බව නුවණින් දැනගෙන ඒ ප්‍රමාදේ නැමැති චිත්තෝපක්ලේශය දුරු කිරීම සඳහා ක්‍රියා කළ යුතු බවයි තථාගතයන් වහන්සේ එහිදී පැහැදිලි කරයි. ප්‍රමාදී බව සහ අප්‍රමාදී බව කියන මේ කාරණා දෙක සම්බුද්ධ ශාසනයෙහි නිරන්තරයෙන් කතා කෙරෙන, ඇසෙන, ඒ වගේම අපේ අවධානයට යොමු වෙන විශේෂ කාරණා දෙකක්. බුදුරජාණන් වහන්සේගේ සමස්ත දේශනාවම අප්‍රමාදී බව පදනම් කොටගෙනයි දේශනා කරලා තියෙන්නේ. එනිසා උන්වහන්සේ පිරිනිවන් මංචකයෙහි වැඩ සිටමින් පවා අප්‍රමාදේන භික්කවේ සම්පාදේත කියලා වික්ෂුන් වහන්සේලාට අප්‍රමාදීව ගුණධම් වැඩීමේහි වැදගත්කම පිළිබඳව දේශනා කරන්නට යෙදුණා. ඒ වගේම සමස්ත වසර 45ක් මුළුල්ලෙහි තථාගතයන් වහන්සේ විසින් සිදු කළ දේශනාවන්හි ප්‍රධාන පදනම වෙන්නේ අප්‍රමාදීව කුසල් දහම් සම්පාදනය කිරීම පිළිබඳවයි. ඒ නිසා ඒ අප්‍රමාදී බවට ප්‍රතිවිරුද්ධ වූ ප්‍රමාදේ නැමැති ධර්මය සිත කිලිටි කරන චිත්තෝපක්ලේශ ධර්මයක් කියන බව බුදුරජාණන් වහන්සේ මෙහි 16 වෙනි චිත්තෝපක්ලේශ ධර්මයේ හැටියට පැහැදිලි කරන්නේ. එතකොට සමස්ත සම්බුද්ධ ශාසනයම රඳා පවතින්නේ අප්‍රමාදී බව මත නිසා, ප්‍රමාදී බව කියන්නේ සමස්ත ශාසනික ප්‍රතිපදාවටම පටහැනි වූ ඒ සාසනික ප්‍රතිපදාව අඩපණ කරන ඒ වගේම විකෘති කරන බරපතලම ක්ලේශ ධර්මයක් කියන බව අපි මෙහිදී තේරුම් ගන්නට ඕන. නමුත් ඒ ප්‍රමාදී බව කියලා කියන්නේ කුමක්ද? දැන් සාමාන්‍ය සමාජයේහි ප්‍රමාද වෙනවා කියලා කියන්නේ කාලය පිළිබඳව කාරණයක් හැටියටයි හඳුනා ගන්න. මෙහි මේ දහම තුල සාසනික විවාහාරයේහි ප්‍රමාදී බව කියලා කියන්නේ කුසල පක්ෂයේහි සිත පිහිටවන්නේ නැතිව පංචකාම විශේෂි සහ ත්‍රිවිධ දුස්චරිතයන්හි කැමැති පරිදි සිත පවතින්නට ඉඩහැරීම තමයි ප්‍රමාදී බව කියලා සාසනික විවාහාරයේහි හඳුන්වන්නේ. ඒ කියන්නේ තවත් වචනයකින් කියනවා නම් සිහියෙන් තොරව ක්‍රියා කිරීම. සිහිය එහෙම නැත්නම් සතිය පුද්ගල సంతානෙහි නිරන්තරයෙන්ම පවතින ඒ කාමයන් ඇසුරු කොටගෙන දුස්චරිතයන් ඇසුරු කොටගෙන පවතින ස්වභාවයෙන් සිත මුදවලා කුසලයේහි පිහිටවන ගතියක් සිහියෙහි පවතිනවා. එහෙම නැත්නම් කුසලයට සිත යොමු කරන ගතිය, කුසලය සිහි කර දෙන ගතිය තමයි සිහිය විසින් ප්‍රධාන වශයෙන්ම කෙරෙන්නේ. එතකොට සිහියෙන් තොරව එහෙම නැත්නම් සතියෙන් තොරව ක්‍රියා කරන හැම මොහොතකම පුද්ගල సంతානය අර පංචකාමයන් විශේෂෙහි හෝ එහෙම නැත්නම් අකුසලයන්හි තමයි නිරන්තරයෙන් ක්‍රියාකාරී වෙන්නේ. එතකොට මෙහිදී අප්‍රමාදී බව කියලා කියන්නේ ඒ සිහියෙන් යුක්තව ක්‍රියා කිරීම. එහෙමනම් ප්‍රමාදී බව කියලා කියන්නේ සිහියෙන් තොරව අර පංචකාම විශේෂෙහි සහ දුස්චරිතයන්හි අයාලේ හැසිරෙන්නට සිතට ඉඩහැරීමයි මෙහි ප්‍රමාදී බව යනුවෙන් අදහස් කරන්නේ. එතකොට යම්කිසි පුද්ගලයෙකුගේ සිත ඒ පංචකාම ඇසුරෙහිම හැඟීම් බරව පවතිනකොට ඒ තනත්තාට තමන් කැමති කාමයන් ඇසුරු කරන්නට ධාර්මිකව අවකාශ නොලැබෙනකොට අධාර්මිකව හෝ ඒ තමන්ගේ රුචිකත්වයන් සම්පාදනය කරගන්නට පෙළඹෙන ගතියක් මේ සත්ව సంతානෙහි පවතිනවා. ඒ නිසාම පංචකාමයන්ට ගිජු වෙලා පංචකාමයන්ට ගැති වෙලා පවතින චිත්ත సంతානය කායික වාචසික මානසික කියන මේ ත්‍රිවිධ දුස්චරිතයන්ට පෙළඹීම බොහොම පහසුවෙන් සිදු වෙන්නට පුළුවන් කාරණයක්. එනිසා පංචකාමයන් පිළිබඳව තමන්ගේ සිත විසිරී යන ආකාරයේ පිළිබඳව සිහියෙන් ක්‍රියා නොකරන තැනැත්තා බොහෝ කොට ත්‍රිවිධ දුස්චරිතයට යොමු වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. එනිසා යම්කිසි කෙනෙකුගේ සිත් සතන් ඒ පංචකාමයන් ඇසුරෙහි පවතිනකොට, පංචකාමය කියලා කියන්නේ රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පසිඳුරන්ගෙන් අපි ගන්නා දේවල්. එතකොට ඇසින් දකින දේ රූපය, එහෙම නැත්නම් ඒ ඇසින් දකින දේ පිළිබඳව තියෙන කැමැත්ත, රුචිකත්වය, ඇල්ම තමයි රූපකාමය කියලා හඳුන්වන්නේ. ඊළඟට කනින් අහන දේවල් පිළිබඳව තියෙන කැමැත්ත, රුචිකත්වය, තෘෂ්ණාව තමයි සද්දකාමය කියලා හඳුන්වන්නේ. මේ විදිහට රූපකාම, සද්දකාම, රසකාම, ඒ වගේම ගන්ධකාම, පොට්ටබ්බකාම කියන මේ පංචේන්ද්‍රයන්ගෙන් ඇසුරු කරන ආරම්මණයන් පිළිබඳව සිතෙහි ඇතිවෙන කැමැත්ත, ඇලීම, බැඳීම තමයි කාම කියන නමින් හඳුන්වන්නේ. එතකොට පංචේන්ද්‍රයන්ගෙන්ම ගන්නා අරමුණු පිළිබඳව ඇතිවෙන කැමැත්ත පංචකාමයේ හැටියට මෙහිදී හඳුන්වන්නේ. එතකොට ඉන්ද්‍රයන් පිනවීම පිළිබඳව නැවත නැවත නැඹුරු වෙන පුද්ගලයාට ඒවා පිළිබඳව ඉමක් කොනක් කෙලවරක් හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. මොකද මේ ඉන්ද්‍රයන්ගේ ස්වභාවය තමයි යමක් ඒකාකාරීව භුක්ති විඳිනකොට ඊට වඩා වෙනස් විදිහකට අපේක්ෂා කරන ගතිය. උදාහරණයක් හැටියට ගත්තහම දැන් Taman කැමතිම රූපයක් අපි නැවත නැවත බලනකොට ඒක ඊට වඩා වෙනස් ආකාරයකින් දකින්නට ලැබෙනවා නම් තමයි තමන්ගේ මනස ප්‍රිය වෙන්නේ. මොකද අර ඒකාකාරීව ඒක නැවත නැවත දකිනකොට ඒ පිළිබඳව ප්‍රිය නැති ගතියක්, එහෙම නැත්නම් අර මුලින් තිබිච්ච රසය නැති ගතියක් තමන්ට දැනෙනවා. ඒ තමන් කොච්චර කැමති සංගීතයක් වුණත් හඬක් වුණත් නැවත නැවත ඇහෙනකොට ඒකේ තිබුණු අර නැවුම් ගතිය, රසවත් ගතිය, හීන වුණු බවක් තමන්ට දැනෙනවා. ඒ වගේම තමයි දිවෙන් විඳින රසය, නාසයෙන් විඳින ආග්‍රහණ, කයින් ලබන ස්පර්ශය, මේ හැම එකකම ස්වභාවය තමයි කාලයක් එකම ස්වරූපයෙන් දේවල් භුක්ති විඳිනකොට ඒවාෙහි නීරස බවක් දැනෙන්නට ගන්නෝ. එතකොට වෙනත් ආකාරයකින් නැවුම් ආකාරයකින් අර මුල් තත්වයට වඩා යම්කිසි වෙනසක් ඇති කළොත් තමයි නැවත වරක් නැවුම් විදිහට අලුත් විදිහට ඒ කාමයන් භුක්ති විඳින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා තමයි අර සාමාන්‍ය ජනවහරි කියන්නේ කනකොට අතිරහ වුණත් තිත්තරහ වෙනවා, උදේ හවස දකින කුකුලගේ කර්මලේ සුදු පාටට පේනවා. මේ ආදී ජනවහරට එකතු වෙලා තියෙන්නේ දැන් අතිරස කියලා කියන්නේ බොහොම රසවත් නිසයි අතිරස කියලා කියන්නේ. අතිරස වුණත් නැවත නැවත අනුභව කරනකොට එතනත්තාට ඒක ප්‍රිය වෙන්නේ නැතු වෙනවා. දැන් අලුත් අවුරුදු කාලෙට කොච්චර ප්‍රියමනාප ආහාර පාන වුණත් මිනිස්සුන්ට එච්චර ප්‍රිය නැහැ. මොකද අර බොහොම රසවත් ಜಾති, පැණි රස ಜಾති, තෙල් සහිත ಜಾති තමන් කැමතිම දේවල් නැවත නැවත ටික ටික අනුභව කරනකොට ඒවෙන් කය සන්තුප්ත වෙනවා, ඉන්ද්‍රියන් සන්තුප්ත වෙනවා. එතකොට අර තමන් වෙනදා බොහොම ප්‍රියශීලීව අනුභව කරන දේ වුණත් තමන්ට ප්‍රිය නැතු යනවා. නමුත් කාලයක් ඒ තමන් කැමති ආහාරය නොලැබී ගිහිල්ලා නැවත යම් අවස්ථාවක ලැබෙනකොට අමුතු නැවුම් වින්දනයක් ඒ පිළිබඳව තමන්ට දැනෙන්නට ගන්නවා. මේක ඇස පිළිබඳවත් එහෙමයි, කන පිළිබඳව, නාසය, දිව, කය පිළිබඳව, මේ පංචේන්ද්‍රයන් පිළිබඳවම මේක එක්තරා ධර්මතාවයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. කොයිතරම් ප්‍රේමනාප දෙයක් වුණත් එක දිගටම ලැබෙනකොට නීරස වෙනවා, නැවත ඒක වෙනස් ආකාරයකින් අලුත් විදිහට ලැබෙනකොට ඒක රසවත් විදිහට භුක්ති විඳින්නට අපි පෙළඹෙනවා. එතකොට යම්කිසි කෙනෙක් මේ පංචකාමයන්හි සීමා මායිම් හඳුනා නොගෙන අවිචාරවත්ව එහි හැසිරෙන්නට සිතට ඉඩ හරිනවා නම් සිතේ ස්වභාවය තමයි ඒ කාම වස්තුන් විවිධාකාරයෙන් භුක්ති විඳින්නට නොඑක් නොඑක් ආකාරයෙන් අත්දකින්නට වෑයම් කරනවා. එතකොට කාමයේ දෙආකාරයි, වස්තුකාම සහ ක්ලේශකාම වශයෙන්. වස්තුකාම කියලා කියන්නේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන ද්‍රව්‍ය, පුද්ගල, ආයතන, සිදුවීම් ආදී මේවා තමයි වස්තුකාම කියලා කියන්නේ. එතකොට ක්ලේශකාම කියලා කියන්නේ ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වුණු අරමුණු පිළිබඳව මනසේ නැවත නැවත අපේක්ෂා කරමින් හටගන්නා තෘෂ්ණාව තමයි ක්ලේශකාමය කියලා කියන්නේ. එතකොට වස්තුකාමය නැවත නැවත ලැබෙනකොට නීරස වෙනවා. එතකොට මනස අපේක්ෂා කරනවා ඒක වෙනස් ආකාරයකින් අලුත් විදිහට නැවුම් විදිහට ලබන්න. අන්න ඒ හේතුව නිසා මේ කාමයන්ට ගිජු වෙන තැනැත්තාගේ තෘෂ්ණාව එන්න එන්න වර්ධනය වීමක් විනා අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හේතුව නිසාම පුද්ගලයා අත්‍රිච්ඡතාවයට, මහිච්ඡතාවයට නැඹුරු වෙනවා. ඒ අත්‍රිච්ඡතා මහිච්ඡතා නිසාම එතනත්තා පාපිච්ඡතාවයට නැඹුරු වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ තියෙන දෙයට වඩා ප්‍රණීතව යමක් ලබන්නට කැමති වීම. ඒ කියන්නේ අපි මීට පෙරත් මේ කාරණා පිළිබඳව යම් යම් අවස්ථාවලදී කතා කළා. දැන් තමන්ට වාහනයක් තියෙනවා නම් ඒ වාහනයට වඩා උසස් වාහනයක් තමන් අපේක්ෂා කරනවා. යම් ඇඳුමක් අඳිනවා නම් ඒ ඇඳුමට වඩා උසස් ඇඳුමක්. යම් කිසි උපකරණයක්, එහෙම නැත්නම් යම් කිසි ස්වර්ණාභරණයක් තමන් පරිහරණය කරනවා නම් ඊට වඩා උසස් ආභරණයක්, උපකරණයක් තමන් අපේක්ෂා කරනවා. ඒ තියෙන දෙයට වඩා ප්‍රණීත දෙයක් අපේක්ෂා කරන ගතිය තමයි අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ. මහිච්ඡතාවයයි කියලා කියන්නේ වැඩිපුර දේවල් අපේක්ෂා කරන. එකක් තියෙනවා නම් දෙකක්, දෙකක් තියෙනවා නම් හතරක්, මේ විදිහට. එතකොට මේ කියන අත්‍රිච්ඡතාවය සහ මහිච්ඡතාවය නිසාම ඒ තමන් කැමති වෙන දේවල් සම්පාදනය කරගන්නට ධාර්මිකව ඒතනත්තාට අවශ්‍ය තරම් මිල මුදල් හැකියාවක් නැති වෙනකොට ඔහු අධාර්මිකව හෝ ඒවා සම්පාදනය කරගන්නට උත්සාහවත් වෙනවා. අන්න එතෙන්දි තමයි ඒ පුද්ගලයා පාපිච්ඡතාවයට නැඹුරු වෙන්නේ. ඒ කියන්නේ පාපී අදහස්, නොකටයුතු දේවල් කරන්නට සිතනවා. ඒ වගේම තමන්ටත් අනුන්ටත් අනර්ථයක් වෙන දේවල් ඒ අනර්ථය නොසලකා ඒවට අත ගහන්නට එතනත්තා උත්සාහ කරනවා. ඒ කියන්නේ දැන් තමන් අපේක්ෂා කරන මිල මුදල් ටික තමන්ට නිවැරදිව ලබා ගන්නට ධාර්මිකව ලබන්නට බැරි නම් ඒක වංචා කරලා හොරකම් කරලා මැරකම් කරලා අල්ලස්ගෙන ඒ වගේම වැරදි වෙළඳාම් වලට යොමු වෙලා මොන ක්‍රමයෙන් හරි අර මුදල උපයා ගන්නට ඔහු වෑයම් කරනවා. මොකද තමන් අපේක්ෂා කරන අර කාම සම්පත් ලං කර ගන්නට වෙන ක්‍රමයක් නැති නිසා. ඉතින් මේ විදිහට ඉන්ද්‍රිය පිනවීම පිළිබඳව සීමා අතික්‍රාන්තව ඒ කාමයන්හි මනස විහිදී යන්නට විසිරී යන්නට ප්‍රමාදීව එහි හිත හැසිරෙන්නට ඉඩ හැරියොත් ඒ තැනැත්තා ඒ හේතුව නිසාම කායික වාචසික මානසික කියන ත්‍රිවිධ දුෂ්චරිතයන්ට පෙළඹීමේ ඉඩකඩ වැඩි. එතකොට කායික දුෂ්චරිත හැටියට ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර කියන මේ කරුණු තුනටම ඒ තැනැත්තා නැඹුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. තමන්ට අවශ්‍ය විදිහට රසය නැති වෙනකොට සත්තු මරන්නට ඒ වගේම තමන් කැමති කැමති මාංශයන් සොයන්නට එහෙම පෙළඹෙනවා. ඒ නිසා ප්‍රාණඝාතයට එතනත්ත නැඹුරු වීමේ ඉඩ වැඩි. ඊළඟට තමන් කැමති විදිහට සම්පත් නොලැබෙනකොට හොරකම් කරන්නට, මැරකම් කරන්නට එතනත්ත පෙළඹීමේ ඉඩ කඩ වැඩි. ඊළඟට තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා කියන එක් කාම වස්තුවකින් එතනත්තා තෘප්තිමත් නොවෙනකොට තව බොහෝ කාන්තාවන් බොහෝ පුරුෂයින් ඇසුරු කරන්නට මනස පෙළඹෙනවා. මොකද අර අපි මුලින් සඳහන් කළා වගේ කොයිතරම් ප්‍රියමනාප දෙයක් වුණත් එක දිගටම එකම දේ භුක්ති විඳිනකොට ඒක නීරස වෙලා තව නැවුම් ආකාරයට වෙනස් ආකාරයට අත්විඳින්නට කැමති බවක් මිනිස් සිතෙහි ජනිත වෙන. එතකොට එක බිරිඳකගෙන් තෘප්තිමත් වෙන පුරුෂයා වෙනත් කාන්තාවන්ගේ ඇසුර ලබන්නට යම්කිසි අදහසක් මතුවෙන්නට පුළුවන්. ඊළඟට එක් පුරුෂයෙකුගේ ඇසුර ලබන කාන්තාවට වෙනත් පුරුෂයෙකුගේ ඇසුර ලබන්නට යම්කිසි නැවුම් හැඟීමක් වගේ ඒ කාම ආස්වාදයේ පිළිබඳව තියෙන කැමැත්ත වෙනත් ස්වරූපයකින් මතුවෙන්නට පුළුවන්. එතකොට ඒවා පිළිබඳ ਵਿਚාරයක් නැති වුණොත් සති සම්පජඤ්ඤයෙන් යුක්ත නොවුනොත් එතකොට අර අප්‍රමාදීව කටයුතු කරන්නට බැරි වුනොත් ඒ තැනත්තාගේ සිත අර කාමයන් ඔස්සේ විසිරී යන්නට ගන්නවා, අයාලේ යන්නට ගන්නවා. ඒ හේතුව නිසා ඒ තැනත්තා දුෂ්චරිතයට නැඹුරු වීමේ ඉඩකඩ වැඩි. ඊළඟට වාචසික වශයෙන් මුසාවාද, පිසුන වාච, පරුසා වාච, සම්පප්පලාප කියන මේ වාචසික දුෂ්චරිතයන්. ලාඩ මානසික වශයෙන් අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි කියන මේ දුෂ්චරිතයන්ට මේ කියන කායික වාචසික මානසික කියන ත්‍රිවිධාකාරයෙන්ම දස අකුසලයට යොමු වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. අර පංචකාමයන් විශේෂෙහි අවිචාරවත්ව සිත අයාලේ යන තැනැත්තාට. එතන මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රමාදී බව කියලා කියන්නේ කුසලයේහි සිත පිහිටවනවා වෙනුවට පිනතුනි අපේ සිත කුසලයේහි පිහිටන්නේ નિરાයාසයෙන් නෙමේ උත්සාහයෙන්ම තමයි මුලදී අපේ සිත කුසලයේහි පිහිටවිය යුත්තේ. එතකොට ඒ කුසලයේහි පිහිටන්නට තමයි අපට සිහිය, නුවණ, වීරය හැම විටම අවශ්‍ය වෙන්නේ. එහෙම උත්සාහයෙන් සිත කුසලයක පිහිටවන්නේ නැති හැම මොහොතකම අසිහියෙන් ඒ වගේම සති සම්පජඤ්ඤයෙන් තොරව අවිචාරවත්ව තමයි උදාසීනව මනස පවතින්නේ. ඒ පවතින හැම මොහොතකම ඒ තැනැත්තා ප්‍රමාදීව කටයුතු කරන කෙනෙක් හැටියටයි හඳුනා ගන්නට වෙන්නේ. එතකොට මේ කියන ප්‍රමාදී බව, මේ කියන අවිචාරවත් බව, හැඟීම් වලට වහල් වෙන ගතිය, සිහියෙන් තොර ගතිය ඒ තැනැත්තාගේ සිත කිලිටි කරන්නටත් බොහෝ අකුසල් දහම් වලටත් හේතු වෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එය චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට. එතකොට මේ විදිහට පුද්ගලයාගේ සිත ප්‍රමාදී බවෙන් කිලිටි වෙන්නට ප්‍රධාන හේතුව තමයි මේ සංසාරයේහි පවතින දුක ඒ තැනැත්තාට නොයැටහීම. ඒ කියන්නේ සසර දුක දකිනවා නම්, සසර බිය දකිනවා නම් තමයි පුද්ගලයාට මේ පංචකාමයන් සහ ත්‍රිවිධ දුෂ්චරිතයන් ඇසුරු කොටගෙන කටයුතු කිරීම නෙමෙයි කළ යුත්තේ. මේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවේ මෙතනින් එතර වෙන්නටයි, මනස සංවර්ධනය කරගන්නටයි. ඒ සඳහා මම ක්‍රියා කළ යුතුයි කියන කාරණේ ඔහුට සිහිපත් වෙන්නේ මේ සසර දුක, සසර බිය යම් ප්‍රමාණයකට දැනෙනවනම්. පින්නතුනේ මනුස්සයෙක් හැටියට අපි පෙර භවයේහි කවර සත්වයෙක් හැටියට මිය ගියාද කියන්නට අපි දන්නේ නැහැ. නමුත් කෙසේ හෝ පෙර භවයේ මිය යන අවස්ථාවේදී අපට යම්කිසි කුසලාරම්මණයක් මතු කරගන්නට දැනගෙන හෝ නොදැනගෙන හෝ අහම්බෙන් හෝ කුසලාරම්මණයක් මතු වෙච්ච නිසා තමයි මේ භවයේ අපට මනුස්සාත්ම භාවයක් ලබන්නට පුළුවන් වුනේ. එතකොට ඒක දැනගෙන සිද්ධ වුණා හරි නොදැනගෙන අහඹ විදිහට සිද්ධ වුණා හරි අපට ඉතාම උසස් වරප්‍රසාදයක් මේ ලැබිලා තියෙන්නේ. කුසලයෙන් උපන්න නිසා හොඳ ශක්තිමත් සිතක් අපට ලැබිලා තියෙනවා. ඒ වගේ මේ ශක්තිමත් කුසලය හේතු කොටගෙන අපට ශක්තිමත් කයක් ලැබිලා තියෙනවා. හොඳ ශක්තිමත් ඉන්ද්‍රිය පද්ධතියක් ලැබිලා තියෙනවා. එතකොට අන් හැම ආත්ම භාවයකට වඩා මේ මනුෂ්‍යාත්ම භාවයේ තියෙන විශේෂත්වය තමයි මේ කායික මානසික තීව්‍රතාවය. දැන් දෙවියන් දෙව්ලොව උපදින්නේ කුසල බලයෙන් තමයි. නමුත් ඒ දෙවියන්ට ශක්තිමත් සිතක් තිබුණට අපට වගේ ලෝකය අත්විඳින්නට පුළුවන් ශක්තිමත් ඉන්ද්‍රිය පද්ධතියක් දෙවියන්ට නැහැ. අපට වගේ ඕලාරික කයක් නැති නිසා. ඒතර දෙවියන්ගේ සිත ශක්තිමත් වුණාට කය බොහොම දුර්වලයි. ඒ වගේම තිරිසන් සත්තුන්ගේ කය බොහොම ශක්තිමත් වුණාට ඉන්ද්‍රිය පද්ධතිය ප්‍රබල වුණාට එයගේ සිත බොහොම දුර්වලයි. ඒතර ගත සිත කියන දෙපැත්තම බොහොම ශක්තිමත්ව තීව්‍රව ලැබිලා තියෙන එකම ආත්ම භාවය මනුෂ්‍යාත්ම භාවය පමණයි. එතකොට දැනගෙන හෝ නොදැනගෙන හෝ අපට මේ වරප්‍රසාදය මේ ජීවිතේ ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච නිසා මේ ආත්ම භාවය හඳුන්වනවා මනුෂ්‍ය කියලා. ඇයිද මනුෂ්‍ය කියලා කියන්නේ? මනස උසස් කරන්න, මනස සංවර්ධනය කරන්නට සුදුසුකම් ඇති ආත්ම භාවයක් නිසා. එහෙමනම් අපට මේ හොඳ ඇසක් ලැබිලා තියෙන්නේ බාහිර ලෝකේ නොදක ඉන්නට නෙවෙයි දකින්නට. ඒ වගේම හොඳ කනක් ලැබිලා තියෙන්නේ නාසය, ඒ වගේම දිව, කය ශක්තිමත්ව බොහොම සංවේදීව පිහිටලා තියෙන්නේ අකුසලයක් හේතු කොටගෙන නෙමෙයි කුසල බලයෙන්මයි. ඒතර මේවා අපට මූලික වශයෙන් ලැබෙන්නේ තෘෂ්ණාව, අවිද්‍යාව පදනම් කොටගෙන තමයි මේ සංස්කාර ධර්ම නැවත නැවත ගොඩනැගෙන්නේ. නමුත් මේ අවිද්‍යාව තෘෂ්ණාව පදනම් කරගෙන ගොඩනැගෙන සංස්කාර ටික විකෘති නොවි ප්‍රකෘතිමත්ව ලබන්නට අපට පුළුවන් වෙලා තියෙන කුසල බලයෙන්. එහෙම නැති වුණා නම් අකුසල කර්මයක් එතනට හරස් වුණා නම් අපේ ඇහැ ප්‍රකෘතිමත්ව පිහිටන්නේ නැහැ, කන ප්‍රකෘතිමත්ව පිහිටන්නේ නැහැ. එහෙමනම් අපිට මේ ඉන්ද්‍රිය පද්ධතිය හොඳට ශක්තිමත්ව, නිවැරදිව, ප්‍රකෘතිමත්ව පිහිටලා තියෙන්නේ යම්කිසි සාංශාරික කුසල බලයක් නිසා. එතකොට කුසලයෙන් අපේ ඉන්ද්‍රිය පද්ධතිය ශක්තිමත්ව ලැබිලා තියෙන්නේ හොඳට ලෝකය දකින්න, අහන්න, අත් දකින්නට තමයි. නමුත් ඒ අත්දැකීම තුළින් අපි කෙලෙස් වසඟයට ගිහිල්ලා හැඟීම් වලට වහල් වෙලා කාමාස්වාදයට පමණක්ම ගිජු වෙලා අපේ සිත විනාශ කරගන්නවා නම්, විකෘති කරගන්නවා නම්, කෙලසා ගන්නවා නම් එය අප විසින් සිදු කරගන්නා මහත් වූ අලාභයක් වෙනවා. මොකද කුසල බලයෙන්, සාංශාරික කුසලයෙන් අපිට මේ ඉන්ද්‍රිය පද්ධතිය ලැබිලා තියෙන්නේ මනුෂ්‍ය කියන තැනට යන්න. ඒ කියන්නේ මනස උසස් කරගන්න, මනස දියුණු කරගන්න, මනස සංවර්ධනය කරගන්න. නමුත් මේ මනස සංවර්ධනය කරගන්න ලැබුණු ඉන්ද්‍රිය පද්ධතිය අපි අවභාවිතයට ලක් කරමින්, අවිචාරවත් විදිහට පාවිච්චි කරමින්, හැඟීම් වලට, කාමයන්ට ගිජු වෙලා, වහල් වෙලා, ඒ මනස සංවර්ධනය කරගන්නට උපකාරයක් හැටියට ලැබුණු ඇස නැමැති උපකරණයම අපි පාවිච්චි කරනවා මනස විනාශ කරගන්න, කෙලසා ගන්න. කන නැමැති උපකරණය අපි පාවිච්චි කරනවා මනස විනාශ කරගන්නට, කෙලසා ගන්න. අන්න එතනයි මේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන ලොකුම අභාග්‍ය. එනිසා ප්‍රමාදී බව කියලා කියන්නේ අන්න ඒ විදිහට අපට මේ ලැබුණු සම්පත් අපි අවිචාරවත්ව පාවිච්චි කරලා කෙලෙස් වසඟයට ගිහිල්ලා සිත කිලිටි කරගන්නා තැනටපත් වෙනවා. ඒ පිළිබඳව විචාරපූර්වක බවක් නැතුව ඒ ඔස්සේම සිත ගලාගෙන යන්නට ඉඩහැරලා නිහඬ වෙනවා. ඒක තමයි ප්‍රමාදී බව කියලා කියන්නේ. එතකොට අප්‍රමාදී බව කියලා කියන්නේ එසේ නිරන්තරයෙන් පංචකාමයන් ඔස්සේ සිත අවිචාරවත්ව ක්‍රියාත්මක වෙමින් සිත කෙලෙසෙන්නට ඉඩ දෙන්නේ නැතිව මේ අපට කුසල බලයෙන් ලැබිලා තියෙන ඉන්ද්‍රිය පද්ධතියම නිවැරදිව පාවිච්චි කරලා ඒවෙන් ප්‍රයෝජනගෙන ලෝකය නිවැරදිව අත්දකිමින් අපේ සිත පිරිසිදු කරගන්නට ප්‍රඥාව අවදි කරගන්නට ක්‍රියාත්මක වීම. ඉතින් ඒ සඳහා අපට යම්කිසි උනන්දුවක් උත්සාහයක් ඇති වෙන්නේ මේ සංසාර පැවැත්මෙහි තියෙන භයානක බව අනතුරු දුක අපට වැටහෙන ප්‍රමාණයටයි. නමුත් සාමාන්‍ය ලෝකයා සසර දුක හැටියට හඳුනා ගන්නෙම කැක්කුම, අමාරුව, පීඩාව, කායික මානසික දුක් වේදනාව කියන කාරණා තමයි හුඟක් වෙලාවට දුක හැටියට සාමාන්‍ය ලෝකයා හඳුනා ගන්න. එතකොට ඒ දුක තීරණය කරන්නේ කුමක් මතද? වේදනාව කියන සාධකය මත පිහිටාගෙන තමයි සාමාන්‍ය ලෝකයා දුක තීරණය කරන්නේ. එතකොට වේදනාවෙන් දුක තීරණය කරන්න ගිය ගමන්ම අපට දුක් වේදනාව වගේම සුඛ වේදනාවක් කියලා දෙයක්ත් දැනෙනවා. ඒ වගේම දෝමනස වේදනාව වගේම සෝමනස වේදනාවකුත් අපට දැනෙනවා. අන්න එතනදී පුද්ගලයා සැප දුක අතර පටලැවෙනවා. එතකොට ආර්යයන් වහන්සේලා දුක දකින්නේ වේදනා ලක්ෂණයෙන් නෙමෙයි, ඒ දුක පිළිබඳව දුක හඳුනා ගන්න වෙනම ලක්ෂණ ටිකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සංකත, විපරිණාම, පීලන, සන්තාප වශයෙන්. එතකොට යම් තැනක සංකත ලක්ෂණේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව යමක තියෙනවා නම් ඒ තමයි දුක්ඛ ලක්ෂණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්ම වහා විනාශ වෙලා විපරිණාමයටපත් වෙනවා නම් ඒ දුක්ඛ ලක්ෂණයක් හැටියට. ඊළඟට පීලන, සන්තාප කියන මේ ස්වභාවයන් යම් සංස්කාර ධර්මයක ප්‍රකට වෙනවා නම් එය දුක්ඛ ලක්ෂණයක් හැටියට. එතකොට මෙන්න මේ කියන ලක්ෂණ හතරෙන් තමයි අපට දුක කියන්නේ මේකයි කියලා හඳුනා ගන්නට තියෙන්නේ. ඇත්තටම මේ කාරණාවලින් යුක්ත ධර්මය නිස්සාර වූ නිසරු ධර්මයක් නිසා තමයි පළකට නැති, වැඩකට නැති, පවත්වයි කියලා කිසිම වගතුවක් නැති ධර්මයක් කියන අදහසින් තමයි ආර්යයන් වහන්සේලා දුක්ඛ කියලා හඳුනාගන්නේ. ඒ පවත්වීමේ තේරුමක් නැති, හරයක් නැති ධර්ම කොටාශයක් කියලා දැනගත්තාම තමයි දිගින් දිගට මේක පැවැත්ම පිළිබඳ තියෙන තෘෂ්ණාව දුරු වෙලා මේ භවගමන නිමා කරන්නේ. නමුත් සාමාන්‍ය ලෝකයා දුක හඳුනාගන්නේ ඒ ආර්යයන් වහන්සේලා හඳුනාගත් දුක්ඛ ලක්ෂණ වලින් නෙමෙයි, වේදනාවෙන් තමයි දුක තීරණය කරන්නේ. එතකොට බොහෝ විට ප්‍රත්‍යඥයා අර කටුක වේදනාව දුක්ඛ වේදනාවක් හැටියට හඳුනා ගන්නවා, සෞම්‍ය වූ වේදනාව සුඛ වේදනාවක් හැටියට හඳුනා ගන්නවා. බුදුරජාණන් වහන්සේත් ඒක ඒ විදිහට දේශනා කරනවා, සුඛ දුක්ඛ කියලා වේදනාවේ ප්‍රභේදයන් දෙක. එතකොට වේදනාවෙන් දුක තීරණය කරන්න ගිය ගමන් සාමාන්‍ය ප්‍රත්‍යඥ පුද්ගලයා අතරමං වෙනවා. එක කොටසක් දුක හැටියට තමන්ට දැනෙනවා, හැබැයි අනිත් කොටස සැප හැටියට දැනෙනවා. මොකද වේදනාව පාදක කොටගෙනයි මේ සැප දුක තීරණය කරන්න යන්නේ. එතකොට සාමාන්‍ය ලෝකයාට දුක් දුරු කිරීමේ ක්‍රමය හැටියට හැමතිස්සෙම වැටහෙන්නේ මොකක්ද? අර සැපලං කරගැනීමේ ප්‍රයත්නය තමයි. එතකොට ඒතනත්තා ලෝකය තුල මේ කාම සැපය තමන්ගේ ඉන්ද්‍රිය පිනවන්නට, ඇසින් රූප අරගෙන සිත සතුටු කරන්නට, කනෙන් ශබ්ද අහලා සිත සතුටු කරන්නට, නාසයෙන් ආග්‍රහණේ විඳලා දිවෙන් රස විඳලා සිත සතුටු කරන්නට පුළුවන් නම්, ඒ වගේම කයින් ස්පර්ශ ලැබලා යම් සතුටක් වින්දනයක් ලබන්නට පුළුවන් නම්, අන්නේ සුඛාස්වාදය ලබන්නට උපකාර වෙන දේවල් වැඩිපුර ලංකර ගැනීම තමයි සැප ලැබීමේ ක්‍රමය හැටියට ප්‍රත්‍යඥ සත්වයා වරදවා වටහා ගන්නවා. ඇයි එහෙම වැරදි වැටහීමක් ඇති කරගන්නේ? ඔහු දුක හැටියට හඳුනාගෙන තියන්නේ අර කටුක බව, පීඩාකාරී බව, දුක්ඛ වේදනාව කියන එක තමයි ඔහුට දුක හැටියට දැනිලා තියෙන්නේ. එතකොට දුක්ඛ වේදනාව දුක හැටියට හඳුනා ගන්නකොට සැපය හැටියට ඔහුට පෙනෙන්නේ සුඛ වේදනාව. එතකොට දුක්ඛ වේදනාව ඇති කරන දේවල් පුළුවන් තරම් බැහැර කරලා අර සුඛ වේදනාව ඇති වෙන දේවල් ලං කර ගන්නට උත්සාහ කරනවා. එතෙන්දි තමයි අර පංචකාමයන් තුල අවිචාරවත්ව එතනත්තා යෙදෙන්නට පෙළඹෙන්නේ. එතකොට මේ පංචකාමයන් Tamanට කැමති විදිහට ලබන්නට, ධාර්මිකව ලබන්නට අවකාශයක් නැතිනම් අධාර්මිකව පංචකාමයන් ලං කර ගන්නට එතනත්තා පෙළඹෙන්නේ මේ වැරදි වැටහීම නිසා. එතකොට මෙන්න මේ කියන අවිද්‍යාව නිසා දුක හරියට වැටහෙන්නේ නැහැ. සංසාරයේ තියෙන බයජනක බව හරියට වැටහෙන්නේ නැහැ. වැටහෙන්නේ නැති නිසා එතනත්තා දුක පිළිබඳ වැරදි වැටහීමක් ඇති කරගෙන තියෙනවා. මේ කර්කශ වේදනාවයි දුක කියන්නේ කියලා. එහෙම වටහා ගත්ත ගමන් සුඛ වේදනාව ලැබීම තමයි හැබෑ සැපේ වගේ ඔහුට පෙනෙනවා. එතකොට ඉන්ද්‍රිය පිනවනකොට ඒ සුඛ වේදනාවක් Tamanට ලැබෙන නිසා ඉන්ද්‍රිය පිනවීම කෙරෙහි එතනත්ත වඩ වඩාත් නැඹුරු වෙනවා. එතකොට අවසානයේ පුද්ගලයා Tamanට නොදැනුවත්වම කාම සුඛල්ලිකාන යෝගයට ඇබ්බැහි වෙන නැඹුරු වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය පිනවීමෙන් ලබන සුඛාස්වාදය තමයි හැබෑ සැපේ කියන තැනට. ඉතින් යම්කිසි කෙනෙකුට මේ කියන ප්‍රමාදී බවින් සිත නිදහස් කරගෙන අප්‍රමාදී බවට මනස රැගෙන යන්නට පුළුවන් වෙන්නේ හැබෑවටම අර දුක්ඛ වේදනාව පමණක් නෙමෙයි දුක කියන්නේ මේ සුඛ වේදනාව කියන තැනත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නැවත නැවත නඩත්තු කරන්නට වෙන වහා බිඳී යන මුළු සසර ගමනේම පැවැත්වුවයි කියලා කිසිම වගතුවක් නැති තේරුමක් නැති සංස්කාර ධර්ම සමූහයකයි පවතින්නේ කියන කාරණය නුවණින් වැටහෙන තරමට තමයි මේ සසර පිළිබඳ බියජනක බව, ඒ වගේම සසරෙහි නිස්සාරත්වය පුද්ගලයාට නිවැරදිව වැටහෙන්නේ. අන්න ඒ වැටහීම ඇති වෙන ප්‍රමාණයත් එක්කලා තමයි පුද්ගලයාගේ సంతානෙහි මේ අප්‍රමාදී බව කියන ගුණය, සති සම්පජඤ්ඤය නිවැරදිව අවදි කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ප්‍රඥාව අවදි වෙන තාක්කල් ඒ පුද්ගලයාගේ సంతානෙහි නැවත නැවත අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. ඒ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන තාක්කල් ඔහු දුක්ඛය හැටියට කටුක බවත් සුඛය හැටියට සැප වේදනාවත් හඳුනා ගන්න නිසා ඒ සැප වේදනාවන් ලං කර ගැනීමේ ප්‍රයත්නය තුල පංචකාමයන් ඒකරාශී කරන්නට යොමු වෙමින් වස්තුකාම ක්ලේශකාම කියන මේ කාමයන් ඔස්සේම අවිචාරවත්ව සිත ගලාගෙන යන්නට ඔහු ඉඩ හරිනවා. ඒ වෙනුවෙන්ම ඔහු කැප වෙනවා, ඒ වෙනුවෙන්ම උත්සාහවත් වෙනවා. ඒතර සමස්ත ජීවිතේ පුරාම අර ප්‍රමාදී බවත් එක්ක කටයුතු කරන්නට ප්‍රතඥ පුද්ගලයා පෙළඹෙනවා. නමුත් එයින් තමන්ගේ සිත කෙලසෙන බව, තමන්ගේ සිත අඳුර වෙන බව, සසර නැවත නැවත මේ දුක්ගොඩට ඇදගෙන වැටෙන බව ඔහුට පැහැදිලිව පෙනෙන්නේ නැතු යනවා අර අවිද්‍යාවත් එක්කලා. එතකොට මේ විදිහට ප්‍රමාදී බව ඇති වෙන තැනත්තාට ඒ ප්‍රමාදී බවම ඔහු සසරෙහි නැවත නැවත රඳවා තබන්නටත්, ඒ වගේම මුලින් ඇති වෙච්ච ප්‍රමාදය නැවත නැවත ප්‍රමාදී බව ඇති කරන්නටත් ඔහුගේ సంతානෙහි එයම හේතුවක් හැටියට ක්‍රියාත්මක වෙනවා. මුලින් යම් කිසි අවස්ථාවක පුද්ගලයා කරුණු වර්ධවා වටහා ගත්තොත් ඒ වැරදි වැටහීමම ඊළඟට කරුණු වර්ධා ගන්නටත් හේතුවක් වෙනවා. මුලින් යමක් වැරදි විදිහට සුවයක් හැටියට උපාදාන කරගත්තොත් ඒ සුඛාස්වාදයේ විඳීමේ කැමැත්ත, උත්සාහය ඔහු තුළ නැවත නැවත ජනිත වෙනවා. එතකොට මුලින් ඇති කරගත්තු ඒ කාමයන් පිළිබඳව ඇති කරගත්තු තෘෂ්ණාව, ඇලීම, බැඳීම උපාදාන කරගත්තහම ඒවා නැවත නැවත ලැබීම තමයි හැබැයි ආස්වාදය, හැබැයි සුවය කියලා ඔහු වරදවා වටහා ගත්තහම ඒ මුලින් ඇති කරගත්තු වැරදි වැටහීම නිසාම නැවත නැවතත් අර කාමාස්වාදයන් ඔස්සේ හඹා යන්නට ඔහුගේ සිත පෙළඹෙනවා. ඒ වගේම මුලින් ඇතිවෙච්ච ඇබ්බැහිය එක්තරා වාසනා ගුණයක් හැටියට, වාසනා ගුණය කියන්නේ හොඳ හෝ නරක ඇබ්බැහි. එතකොට මේ මුලින් ඇති කරගත්තු ඇබ්බැහිය නිසා ඔහුගේ සිත නැවත නැවතත් ඒ වරදට, අකුසලයට, කාමයට පෙළඹෙන්නට ඒ මූලික මනෝභාවයන් හේතුවක් වෙනවා. මෙන්න මේ විදිහට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රමාදී බව අතිශයින්ම මේ සසර ගමන දිගින් දිගට පවත්වන්නට හේතු වෙන, නිවන් මඟ අහුරන, පුද්ගල సంతානේ කෙලසන, ඒ වගේම අකුසල් වඩන්නට හේතු වෙන ප්‍රධානම ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා උන්වහන්සේ පැහැදිලි කරනවා, නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාව අකුසල ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නාව කුසල ධම්මා පරිහායಂತಿ යතයිදම් භික්කවේ පමාදෝ. මහණෙනි, මේ ප්‍රමාදී බව තරම්ම නූපන් අකුසල් උපදවන්නටත්, උපන් කුසල් පරිහානියටපත් කරන්නටත් හේතු වෙන අන් කිසිම ධර්මයක් මම දකින්නේ නැහැ. එතකොට ඒ තරම්ම උපන් කුසල් විනාශ කරන්නට, නූපන් අකුසල් උපදවන්නට මේ ප්‍රමාදී බව හේතුවක් වෙනවායි කියලා. එතකොට සිහියෙන් තොරව, නුවණින් තොරව මේ සංස්කාර ධර්මයන් පිළිබඳව සිතීම, කල්පනා කිරීම, හැඟීම් වලට වහල් වීම, අර පංචකාමයන් හිම මනස নিমগ্নව අවිචාරවත්ව ගලාගෙන යන්නට ඉඩ හැරීම, ඒ වගේ මේ පංචකාමයන් ලැබීමේ ප්‍රයත්නයක් හැටියට ත්‍රිවිධ දුස්චරිතයට යොමු වීම, මේ කාරණා පිළිබඳ විචාරපූර්වක බවකින් තොරව අර කාමාස්වාදයේ ලැබීම, ඒ කාමාස්වාදයේ තුනින් ලබන සතුට වින්දනය සුවයම තමයි හැබෑ සුවය හැටියට දකිමින් ඒවා ඔස්සේම හඹා යන පුද්ගලයාට නැවත නැවත තමන්ගේ සිත කෙලසෙමින් එයම බොහෝ අකුසල් හට ගන්නට හේතු වෙනවා. උපන්නා වූ කුසල ධර්මයන් විනාශ වෙන්නට ඒ ප්‍රමාදී බවම හේතුවක් වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපි මුලිනුත් පැහැදිලි කළා අර කාමයන්ට වහල් වෙනකොට ඒ තනත්තා අත්‍රිච්ඡතා මහිච්ඡතාවයන්ට යොමු වෙනවා. එතකොට තමන් ධාර්මිකව උපයන සම්පාදනය කරගන්න ප්‍රමාණය මදි වෙනකොට ඔහු අධාර්මිකව හෝ තමන් කැමති දේවල් තමන්ට අවශ්‍ය දේ ලං කරගන්නට පෙළඹීම නිසා ත්‍රිවිධ දුස්චරිතයටම යොමු වෙන ආකාරය. ඒ නිසා තමයි ඒ ප්‍රමාදී බව සියලුම අකුසල් උපදවන්නට, නූපන් අකුසලයනුත් උපදවන්නට හේතු වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම දැනට මේ වෙනකොට ඒ තනත්තාගේ సంతානෙහි යම් කුසලයක් හටගෙන තියෙනවා නම්, යම් සද්භාවයක් තියෙනවා නම්, ඒ සියලු සද්භාවයනුත් විනාශ වෙලා යන්නට අර අවිචාරවත්ව ප්‍රමාදීව කටයුතු කිරීම ප්‍රධාන හේතුවක් වෙනවා. එනිසයි මේ ප්‍රමාදී බව චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට එහි භයානකකම කොතෙක්ද කියනවා නම්, තථාගතයන් වහන්සේ දේශනා කරනවා පමත්තස්සහි නාම චත්තාරෝ අපාය සකගේහ සදිසා. මේ ප්‍රමාදී පුද්ගලයාට සතර අපාය තමන්ගේ ගෙදර වගේ. ඒ තමන්ගේ ගෙදර වගේ කියලා කියන්නේ දැන් අපි හැම කෙනෙක්ම තමන්ගේ වාසස්ථානයේ තමයි බහුලව ජීවත් වෙන්නේ. ඒයින් පිටස්තරට යම් අවශ්‍යතාවයක් සඳහා ගියා වුණත් පුළුවන් තරම් ඉක්මනට ආපහු ගෙදර එන්න තමයි හැමදෙනාම බලන්නේ. එතකොට ගෙදරින් බැහැර වුණාට වැඩි කාලයක් බැහැර වෙලා ඉන්නේ නැහැ, ආපහු තමන්ගේ ගෙදරට එනවා. අන්න ඒ වගේ තමයි මේ ප්‍රමාදී පුද්ගලයා හැම විටම ඔහුට උරුම තන සතර අපාය යම් කිසි හේතුවක් නිසා, යම් කුසලයක් නිසා අහම්බෙන් සුගතියක උපන්නා වුණත් වැඩි කල්ෙහි රැඳෙන්නේ නැහැ, ආපහු සතර අපායටම ඇදගෙන වැටෙනවා. එය තමයි ප්‍රමාදී පුද්ගලයාගේ උරුම තන කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එනිසා තථාගතයන් වහන්සේ දක්වනවා යම්කිසි කෙනෙක් මේ කාරණා නුවණින් තේරුම් අරගෙන ඒ තේරුම් ගත්තාට පසුව හෝ ප්‍රමාදී භවින් සිත නිදහස් කරලා අප්‍රමාදී ගුණෙහි පිහිටවනවා නම් ඒ තැනැත්තාට වලාකුලින් මිදුණු සඳක් වගේ සිත බැබලීමටපත් කරන්නට පුළුවන් කියන බව. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකං පභාසේති අබ්භමුත්තෝ චන්දිම. එතකොට මුල් අවස්ථාවේ අපි හැම කෙනෙක්ම උපදිනකොටම මේ සියලු කාරණා වටහාගෙන උපදිනව නෙවෙයිනේ. සමහර කෙනෙක් කලාතුරකින් පෙර භවයක සෝවාන් ආදී යම් මාර්ගඵලයකට පත්තුණු කෙනෙක් නම් උත්පත්තියේදීම උනත් ඒ තැනැත්තාගේ මනස අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී මේ සංයෝජන ධර්ම වලින් විනිර්මුක්තව පිරිසිදුව පවතිනවා. එහෙම නැති ප්‍රතඥ පුද්ගලයා උපදිනකොට ඒ තැනැත්තාට මේ කාරණා හරියට මූලික වශයෙන් ලොකු වැටහීමක් නොතිබෙන්නට පුළුවන්. නමුත් කලක් ගත වෙද්දී ඒ තැනැත්තා සත්පුරුෂයන් ඇසුරු කරමින්, සද්ධර්මය ශ්‍රවණය කරමින්, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට වෑයම් කරනකොට යම් යම් ප්‍රමාණයකට ඔහුට දැනෙනවා නම්, වැටහෙනවා නම් මෙයයි ප්‍රමාදී බව, මෙයයි අප්‍රමාදී බව, මේ කාමයන් ඔස්සේම සිත ගිලෙන්නට ඉඩ හැරියොත් මෙබඳු අනර්ථයකුයි සිද්ධ වෙන්නේ කියලා ඔහුට දැනෙනවා නම්, වැටහෙනවා නම්, ඒ වැටහීම ඇති වුණාට පස්සේ හෝ ඒ තනත්තා අප්‍රමාදීව ක්‍රියා කරන්නට යොමු වෙනවා නම් අනුක්‍රමයෙන් නැවත සිත පිරිසිදු කරන්නට ඉඩකඩ තියෙනවයි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ මිනිස් සිතෙහි තියෙන වටිනාකම තමයි පින්නතුනි අපි ඉපදිලා තියෙන කුසල විපාකයක් හැටියට. ඒ නිසා අපේ උත්පත්ති සිත ශක්තිමත්, උත්පත්ති සිත ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වර බව යම් යම් කාරණා නිසා පසු කාලයක කිලිටි වුණත් අපිට නැවත පිරිසිදු කිරීමේ හැකියාව තියෙනවා සිහි කල්පනා උපදවා ගත්තොත්. හැබැයි මේ අනතෙක්ම නැවත අපට පිරිසිදු කර ගන්නට බැරි වුණොත් ඒ කිලුටු බවත් එක්කම ගිලී යනවා, විනාශ වී යනවා. ඉතින් එසේ නොවන්නට නම් අපට තරුණ වියේදී හෝ අවසානයේ මහලු වයසේදීවත් මේ කාරණේ හරියට වැටහෙනවා නම් ඒ වැටහෙන තැන ඉඳලා අපි අපේ සිත පිරිසිදු කරන්නට අප්‍රමාදීව ක්‍රියා කරන්නට උනන්දු වෙන්නට ඕන. නමුත් අප්‍රමාදීව කටයුතු කරනවා කියලා කිව්වහම සසර සැපේ සඳහා පින්කම් කිරීම කියන එක පමණක් නෙමෙයි. දැන් අද ගොඩාක් දෙනා කුසල් දහම් කරන්නේ, පින්කම් කරන්නේ සසරේ දුක් විඳින්න නැතුව සැප විඳින්නට අපේක්ෂා කරමින්. ඒතකොට එතන තියෙන්නේ කාමයමයි. එතන තියෙන්නේ තෘෂ්ණාවමයි. ඒතකොට තෘෂ්ණා මූලිකව කරන කුසල් දහම් වලින් නිවන් දකින්නට කෙලස් නසන්නට පුළුවන්කමක් නැහැ. එය වට්ටගාමිනී කුසලයක් හැටියට සංසාරය තුල යම් කිසි සුඛ විපාකයක් ලබන්නට උපකාර වෙනවා. එයත් අර කාම ආස්වාදයම බහුල කරගන්නට හේතුවක් වෙනවා විනා සසරින් එතර වෙන්නට හේතුවක් වෙන්නේ නැහැ. සසරින් එතර වෙන්නට හේතුවක් වෙන්නේ විවට්ටගාමිනී කුසල්. ඒ කියන්නේ පාරමිතා කුසල්. පාරමිතා කුසලයක් වෙන්නේ ප්‍රඥාවෙන් යුක්තව. අලෝභ, අද්වේෂ, අමෝහ කියන, අමෝහයයි කියලා කියන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් යුක්තව කරන කුසලයේ තමයි අපට කෙලෙස් නසන්නට විශේෂයෙන් උපකාර වෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් අප්‍රමාදී බව කියන්නේ කුසල් කිරීමයි කියලා හඳුනාගත්තොත් ඒ වැරද්දක් නැහැ. නමුත් ඒ කුසල් කිරීම කියන එකත් කරන්නේ තෘෂ්ණාවෙන් නම්, තෘෂ්ණා මූලිකව තණ්හා මාන දිට්ටි වලින් සිත කෙලසාගෙන නම් ඒතනත්තා කුසල් කරන්නේ, ඒ කරන කුසලය මේ කියන හැබෑ අප්‍රමාදී බව කියන තත්වෙන් අපිට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. මොකද නැවත නැවත කාම සම්පත් ලැබීමේ, ඉන්ද්‍රිය පිනවීමේ අපේක්ෂාව නම් ඒ පින්කම කිරීම තුලත් තියෙන්නේ. ඒක හැබැයි අප්‍රමාදී බව හැටියට හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් මේ ප්‍රමාදී බව නැමැති චිත්තෝපක්ලේශ ධර්මයෙන් සිත නිදහස් කරගන්නට නම් හැබෑම අප්‍රමාදී බව කියන්නේ කොමක්ද කියලා අපි තේරුම් ගන්නට ඕන. අප්‍රමාදී බව හැටියට ධර්මයේ සඳහන් කරන්නේ ප්‍රධාන වශයෙන් සති සම්පජඤ්ඤයෙන් යුක්ත වීම, සිහිය සහ නුවණ. එතකොට සිහිය කියලා කියන්නේ අපි මීට පෙරත් බොහෝ අවස්ථාවල පැහැදිලි කළා. සිහියයි කියලා කියන්නේ පවතින අරමුණ පවතින ස්වરૂපයෙන් හඳුනා ගන්නට අවධානය යොමු කිරීම. එතකොට ඒ පවතින ස්වરૂපයෙන් හඳුනා ගැනීමකට තමයි මේ කුසලයයි මේ අකුසලයයි කියලා අපිට දැනෙන්න ගන්නෙ. මේ යහපතයි මේ අයහපතයි කියලා හරියට වටහා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට සිතේ යම් මොහොතක පවතින ස්වභාවය අපට පෙනුනොත් තමයි දැන් මගේ සිත අකුසලෙහි පවතින්නේ, මේක අයෝග්‍යයි කියන බව තමන්ට දැනෙන්නේ සිහිය සහ නුවණ නිසා. ඒතර සිහිය නැති වුනොත් අපි අර බාහිර ලෝකේ ගැටෙන්නට හේතු වෙන කාරණයක් එක්ක, ඇලෙන්නට හේතු වෙන කාරණයක් එක්කලා සිත පවත්වනවා. සිතට මොකද්ද වෙන්නේ කියලා අපට සිහිපත් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම් කිසි කෙනෙක් අපට දෝෂාරෝපණයක් කරනවා, චෝදනාවක් කරනවා, නිග්‍රහයක් කරනවා. ඒ අනිකා කරපු චෝදනාව දෝෂාරෝපණය නිග්‍රහයත් එක්ක පැටලි පැටලි ගැටි ගැටි අනිත් පුද්ගලයා ඒ කියපු විදිහ හොඳ නැහැ, ඒ කියපු දේ හොඳ නැහැ කියලා ඒකත් එක්ක ගැටෙනවා විනා ඒ ගැටෙනකොට අපේ මනසට මොකද වෙන්නේ කියන එක අපට කල්පනා වෙන්නේ නැහැ. ඇයි ඒ? අපි සිහියෙන් තොර නිසා. ඒතොර අරමුණත් එක්ක පොරබදනවා, ඒ අරමුණ වෙනස් කරන්න හදනවා, පුද්ගලයාත් එක්ක ගැටෙනවා. ඒ ගැටුම නිසා අවසානයේ අනුන්ගේ දෝෂය දකින්න ගිහිල්ලා තමන්ගේ මනස කෙලසෙනවා කියන එක අපිට පෙනෙන්නේ නැත්තේයි අපි සිහියෙන් තොර නිසා. ඒතර සතිපට්ඨාන කියලා කියන්නේ අර බාහිර අරමුණක් පැහැදිලිව පෙනෙනවා, ඒ වගේම එය අරමුණු කරනකොට තමන්ගේ මනසට මොකද වෙන්නේ, තමන්ගේ සිත දැන් මේ මොහොතේ මොන වගේ තත්වයකද පවතින්නේ කියන එකත් තමන්ට හරියට සිහි වෙන්න ඕන, වැටහෙන්න ඕන. තමන් සිහියෙන් යුක්ත නම් ඒ වගේම තමන් සම්පජඤ්ඤයෙන් යුක්ත නම්, ඒ කියන්නේ නුවණින් යුක්ත නම් තමන්ට දැනෙන්න ඕන ඒ අනිත් කෙනාගේ වරද හිතන්න ගිහිල්ලා දැන් මම මේ මගේ සිත කෙලසා ගන්න එක නේද කරන්නේ, මේකෙන් මට නේද අනර්ථයක් වෙන්නේ කියන එක ඔහුට හේතුඵල වශයෙන් වැටහෙන්න ඕන. ඊළඟට දැන් බාහිර ලෝකයේ යම්කිසි ප්‍රියමනාප දෙයක් නම් ඒ ප්‍රියශීලී දෙයත් එක්කලා අවධානය යොමු කරන්න ගියාම ඒකේ තියෙන ලස්සන, ඒකේ තියෙන වටිනාකම, ඒකේ තියෙන විචිත්‍රත්වය, ඒකේ තියෙන වැදගත්කම, ඒකේ තියෙන ආස්වාදනීය බව අපි නැවත නැවත හිතන්නට පෙළඹෙනකොට එහි තියෙන වටිනාකම පෙනෙනවා වගේ අපට දැනුණට අපට නොදැනුවත්වම එයින් අපේ සිතේ කාමච්ඡන්දේ කාම තෘෂ්ණාව ඇති වෙලා අපේ සිත කෙලසීමටපත් වෙනවා. ඒතර තමන් සිහියෙන් යුක්තනම් සතිපට්ඨානෙන් යුක්තනම් තමන්ට දැනෙන්න ඕනේ අර බාහිර ලෝකයේ වටිනාකම ගැන හිතනකොට මේ මගේ මනසට මොකද වෙන්නේ? දැන් අපි හිතමු හදිසිය තමන්ට ගොඩාක් උදව් කරපු උපකාර කරපු කෙනෙක් හදිසිය මිය යනවා. එතකොට මිය ගියන් පස්සේ ඒ මිය ගිය පුද්ගලයාගේ ಗುಣ සිහි කරන්නට අපි පෙළඹෙනකොටම අපේ මනසේ මහා බරපතල ශෝකයක් මතුවෙනවා, දරා ගන්න බැරුව. එතකොට අපි කියනවා මේ මැරිච්ච කෙනා ගැන එච්චර දිගට දිගට හිතන්න එපා. හිතන්න එපා කියනකොට අපිට හැඟෙන්නේ ඒ ඉතින් මේ මිනිස්සයා මට මෙච්චර උදව් කරලා තියෙනවා, මෙච්චර මට යහපතක් කරලා තියෙනවා. ඒක කොහොමද මං අමතක කරන්නේ? ඒක අමතක කළොත් ඒක ಗುಣමකු බවක් නේද? ඒතනත්තාගේ ಗುಣ සිහි කිරීම අවශ්‍යයි නේද කියලායි අපිට හිතෙන්නේ. නමුත් එහෙම හිතුණට ඒක සිහි කරන්න ගිහිල්ලා අපිට නොදැනුවත්වම අපේ සිත කෙලසෙනවා කියන එක අපිට සිහි වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට සිහිය නුවණ තියනවා නම් අපිට දැනෙන්නට ඕනේ අපේ සිත සහ බාහිර ලෝකයේ පවතින ආකාරය. එහෙම දැනුනොත් තමයි අර ප්‍රමාදී භවෙන් සිත නිදහස් කරලා අප්‍රමාදී භවෙහි පිහිටවන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ගේ සිත කෙලෙසන පංචකාමයන්ට වහල් කරන ත්‍රිවිධ දුෂ්චරිතයන්ට පොළඹවන මේ ප්‍රමාදී භවෙන් සිත නිදහස් කරගෙන අප්‍රමාදීව කුසල් දහම් වඩන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද දවසේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ මොරටුව කොරලවැල්ලේ පදිංචි යොහාන් මහත්මයා විසින්. දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් මිය පරලෝකීය ඥාතීන් ඇතුළු හැම දෙනාටමත් පුණ්‍ය ආනුමෝදනා කරමින් සියලු දෙනාටම නුදුරු භවයකදී ධර්ම අවබෝධය ලැබීමට මේ කුසල් හේතු වේවා කියන උදාර ප්‍රාර්ථනාව ඇතිවයි අද ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. දායකත්වයේ දරන යොහාන් මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දෙනාම ධර්ම දානමේ මහ පිංකමක් සිදු කරගත්තා. ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාම ධර්ම ශ්‍රවණමේ කුසලයක් සිද්ධ කරගත්තා. මේ ධර්මදේශනාමේ ධර්ම ශ්‍රවණමේ කුසලය ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. දායකත්වයේ දරන යොහාන් මහත්මයා ඇතුළු පින්වතුන්ටත් ධර්ම ශ්‍රවණය කරන සෑම දිනාටම ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණේ නොමදව සැලසේවා. මිය පරලෝකීය ඥාති හිත මිත්‍රාදීනුත් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙමත් භව ගමන සුවපත් කරගනිත්වා. දෙවියන්ටත් ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද දායකත්වයෙන් දන්න යොහාන් මහත්මයා ඇතුළු සියලු දෙනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්දව දුර වේවා. මේ බඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා.
එම ධර්මානුශාසනාව පැවැත්වූයේ හොරණපොකුණුවිට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රණන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින්ද්‍රණන් වහන්සේගේ වැඩම වීමෙන් මජ්ක්‍ධිම නිකායේ වත්ථූපම සූත්‍රයේ ඇසුරෙන් විග්‍රහ කරන්නට යෙදුණු චිත්තෝපක්ලේශ ධර්මදේශනා මාලාවේ 16 වන ධර්මානුශාසනාවයි ඔබේ ශ්‍රවණය කළේ. එළබෙන ඉරිදා පෙරවරු 8ට මෙම ධර්මදේශනා මාලාවේ අවසන් ධර්මානුශාසනාව බලාපොරොත්තු වන්න. ඔබට තෙරුවන් සරණයි.